වාචික පිළිතුර අපේක්ෂා කරන ප්‍රශ්නේ හේෂා විතානගේ මන්ත්‍රීමා සෞඛ්‍යමතුමාගෙන් ඇසීමට
මානවකරු කතානායකතුමනි පළවෙනි ප්‍රශ්නේ
සෞඛ්‍යමතුමා
කරු කතානායකතුමනි මම පිළිතුරු දෙනවා
ඔව්
ආ එක කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් ජනතාව වෙත ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබා දීම සඳහා අනුමත කර ඇති වෛද්‍යවරුන් සංඛ්‍යාව 21059 කි ආ දෙක 2019.1 දිනේ වන විට රාජ්‍ය සේවය තුළ සේවයේදී සිටි මුළු වෛද්‍යවරුන් සංඛ්‍යාව 19720 කි ආ තුන සෑම වර්ෂයකදීම වෛද්‍ය නිලධාරීන් 1300ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීම ඉදිරියේදී ඇතිවන අවශ්‍යතාව අනුව එම ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන් ආ හතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව 2020-21 අධ්‍යයන වර්ෂයේ සිට මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාවේදී සහ ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධිය ආරම්භ කිරීමට මූලික පියවර අරගෙන තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. එතකොට එම අධ්‍යයන වර්ෂය සඳහා සමස්ත හැටියට වෛද්‍ය සිසුන් 1864ක් බඳවා ගන්න යෝජනා වෙලා තියෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයට 214ක්, ශ්‍රී ජයවර්ධනපුරට 184ක්, කැලණිය විශ්වවිද්‍යාලයට 189ක්, පෙරදෙණියට 225ක්, මොරටුවට 90ක්, යාපනයට 174ක්, රුහුණු විශ්වවිද්‍යාලයට 250ක්, නැගෙනහිර විශ්වවිද්‍යාලයට 104ක්, රජරටට 200ක්, වයඹ විශ්වවිද්‍යාලයට 135ක් සහ සවරගමු විශ්වවිද්‍යාලයට 99ක් හැටියට ආ පැන නොනගී.
රයිට්. විසුදීකරු ඇමතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මම හිතන්නේ ඔබතුමා මේකට පිළිතුරක් දෙන එක හොඳයි. අපි දැක්කා ඊයේ පෙරේදා සෞඛ්‍ය කාර්ය මණ්ඩල වැඩ වර්ජනයක නිරත වෙනවා පහුගිය දිනවල. ඊයේ දිනේ. එතකොට මේ වැඩ වර්ජනයෙන් ඔවුන් ඉල්ලන කාරණා සහ විශේෂයෙන්ම සාකච්ඡාවක් ලබා දෙන්න කියන කාරණාව මුල් කරගෙන පහුගිය කාල සීමාව තුළ අමාත්‍යවරයා, අග්‍රාමාත්‍යවරයා නැත්තම් අතිගරු ජනාධිපතිතුමා ක්‍රියා කරලා නැහැ කියන කාරණාව අපි දැක්කේ මාධ්‍යවලින්. මම දන්නේ සත්‍ය තත්ත්වය ඔබතුමා පැහැදිලි කරයි. ගරු ඇමතුනි මගේ ප්‍රශ්නේ වෙන්නේ ඔබතුමා දන්නෝ මේ රටේ කොරෝනා යම් පාලනයක් කරන්න දේශපාලන අධිකාරියට වඩා මහා විශාල මෙහෙයක් කරපු සෞඛ්‍ය ශාස්ත්‍රය අද මෙවැනි තත්ත්වයකට තල්ලු වෙලා මේකට පිළිතුරු නොදී මේ වෙනකොට පාරේ ඉන්න ගුරු ප්‍රජාවගේ තත්ත්වයටම සෞඛ්‍ය සේවාවත් වැටුණොත් අපිට ඉදිරියේදී ඇතිවෙන භයංකාර තත්ත්වය මොන වගේ එකක්ද කියන එක ගැන පැහැදිලි. දැන් අපිට පේනවා මේ වෙනකොට ගරු ඇමතුමනි කොරෝනා රෝගීන් වාර්තාවීම් පහුගිය කාලේ අඩු වුණා. දැන් ආපහු ඒක අනිත් පැත්තට හැරිලා තියෙනවා. ඒක මම දන්නා ඒක සත්‍ය වශයෙන් ඔබතුමාලා PCR කරන එක වැඩි කළාද, එහෙම නැත්නම් උද්ඝෝෂණ හෙට අනිද්ද එනෝ පේනකොට උද්ඝෝෂණ එන අය බය කරන් උද්ඝෝෂණ නතර කරන අදහසින්ද කියලා. කෙසේ වෙතත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල මේගෙන යන පියවර ඉදිරියට ගත්තොත් මේ තියෙන අනතුරුදායක තත්ත්වයට උත්තර හොයාගෙන ඔබතුමාට බැරිනො ඒ ගැන ඍජු පිළිතුරක් මම හිතනවා මේ ඔබතුමාට විෂය භාර අමාත්‍යවරයාටත් වඩා හොඳ සාර්ථක පිළිතුරක් ලබා දෙන්න පුළුවන් කියලා විශ්වාස කරනවා.
ගරු මන්ත්‍රීතුමනි ඒ සෞඛ්‍ය සේවකයන් කොරෝනා වසංගතයේ හමුවේ කරපු කාර්යභාරයේ කිසිසේත්ම අවතක්සේරුවට ලක් කරන්නේ නැහැ. ඒ වගේම ඔවුන්ගේ ඒ ඉල්ලීම් සලකා බලලා ඒ සඳහා සාධාරණ විසඳුමක් ලබා දීම සඳහා අනිවාර්යෙන් කටයුතු යොදනවා. ඔබතුමා අහන ඉතිරි කාරණා ටික ඍජුව මේ ප්‍රශ්නයට අදාළ වෙන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමනි. නමුත් ඔබතුමා මතු කරපු වැදගත් කාරණේ ගැන අපි අවධානය යොමු කරනවා අනිවාර්යෙන්. ඒක සාකච්ඡා මාර්ගයෙන් විසඳලා ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳව සලකා බලන්න කටයුතු කරනවා.
සුති මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය කරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමනි.
අර කතානායකතුමනි මම දෙවෙනි අතුරු ප්‍රශ්නය අහන්න ඉස්සෙල්ලා මගේ ස්ථාවර නියෝග අනුව මට තියෙන වරප්‍රසාද ප්‍රශ්නය අමතු කරනවා. දැන් මේ ස්ථාවර නියෝග පොත 38-7 අවභාවිතයේ සඳහා ඔබතුමාට දැනුම් දීම පිළිබඳව ලේකම්තුමිය වැරදි දැනුම් දීමක් දීලා තිබෙනවා. මම දන්න සිංහල අනුව මම මේක දැන් කියවන ඔබතුමාට. මොකද මම මේක ඉවර දෙන්න ඕනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට. මම වැරදි නම් මේ කාලේ මම නැවත කරන්න ඕනේ නැහැ. හැබැයි ඔබතුමාට උපදෙස් දෙන්න මේ ලේකම්තුමිය. එනිසා මේක මට නිවැරදි කරලා දෙන්න. මෙන්න ගරු කතානායක දින අග්‍රාමාත්‍යා විසින් යම් ප්‍රශ්නයක් පිළිතුරු ලබා දීමේ අනතුරුව ප්‍රශ්න අසුරු ලබන මන්ත්‍රීයා විසින් අතුරු ප්‍රශ්න දෙකක් අසුරු ලැබී හැකිය. ප්‍රශ්න අසුරු ලබන මන්ත්‍රීවරයා අවසරය ඇතුව මන්ත්‍රීවරයෙක් වෙනත් මන්ත්‍රී ඕනෑ මන්ත්‍රීවරයා එම අතුරු ප්‍රශ්න එකක් හෝ ඊට වැඩි ගාණක් එතුමා දෙකක් අහන්න පුළුවන්. ඒ අහලා එතුමාගේ අවසරය ඇතුව ඕනෑම එකක් අහන්න ඕනෑම කියන කාරණේ එකද දෙකද ඕනෑම කියන කාරණේ පැහැදිලි කරන කරගතන මට
ගරු මන්ත්‍රීතුමා ගරු මන්ත්‍රීතුමා අපි මේ මේ ස්ථාවර නියෝග
කක්කෝ ඊට වැඩි කියන කාරණේ කියන මට ඒක පැහැදිලි කරන කරු කතා මම ඒ අනුව මම කතා කරේ මගේ සිංහල භාෂාව මම දන්නවා හැබැයි මේ මේ නීතිඥයා දන්නවද දන්නේ
ස්ථාවර නියෝග කෙටුම්පත් කරනකොට හැම වෙලාවෙම අවසර දීලා තියෙන්නේ ප්‍රශ්න දෙකක් අහන්න කියලා දැන් එක ප්‍රශ්නයක් ඒ එතුමා ප්‍රශ්න දෙකක් ඇහුවා දැන් මෙතන නිවැරදි කරන්න දෙයක් නැහැ නිවැරදි කරන්න දෙයක් නැහැ එකක් හෝ ඊට වැඩි ගණනක් කියන්නේ ඒ මන්ත්‍රීවරයා එක ප්‍රශ්නයක්වත් අහන්නේ නැතුව Tamanට තවත් මන්ත්‍රීවරයෙකුට ඒ ප්‍රශ්න දෙක දෙන්න පුළුවන් ඒක තමයි අපි ඒක තමයි එකඟතාවේ එහෙම නැතුව ප්‍රශ්න 100 ගණනක් අහන්න පටන් ගත්තොත් මන්ත්‍රීවරු 225ම ප්‍රශ්න අහන්න පටන් ගත්තොත් ඒ වැඩේ කරන්න බැරි වෙනවා ඒකයි කතන්දරේ
ඔබතුමාගේ හිතේ ලේකම්තුමේ හිතේ තියෙන පොතට මේ ගරු ඇමතිතුමා දැන් ඔබතුමත් උගතෙක් වියතෙක් හැටියට බුද්ධිමතෙක් හැටියට අපේ වෛද්‍යවරුන්ගේ විශේෂයෙන්ම ඒ ලබා දෙන උපකාරයන් පිළිබඳව විශේෂයෙන්ම අපේ රටේ ජනතාවත් විශේෂ ගෞරවයක් දෙන්නට ඕන. අපි දන්නවා සාමාන්‍යයෙන් වෛද්‍යවරු දෙවිවරු හැටියට තමයි සලකන්නේ. ඒ දෙවරු හැටියට මේ ආණ්ඩුව කොතෙක් නොමග ගියත් වර්තමානයේ අපේ රටේ ඉන්න වෛද්‍යවරු දෙවරු හැටියට මේ කොරෝනා රෝගෙත් එක්ක පිහිට වුණ බව අපි දන්නවා. නමුත් ඒ දෙවරුන් වගේ අපි සලකන රටේ සලකන ඒ වෛද්‍යවරුන්ට සැබෑ දෙවරුන්ගේ සහයෝගය ආණ්ඩුවේ තුලින් නොලැබෙන බව තමයි මේ කාරණාව තුල එළෙබෙන්නේ. ඔබතුමා දැන් හොයලා බලලා දෙනවා කියන කාරණේ. ඒසේ කරන්න එපා කරුවෙමතු. අපි දන්නවා පැහැදිලිවම දැන් මීට සතිකර කලින් මාර්ග හදනවා කියලා එක හැදෙන්න ඕනි. නමුත් ඊට වඩා ප්‍රමුඛතාවයේ දිය යුතු කාරණයක් කියලා මම දන්නවා මේ වෙලේ මේ මොහොතේ. සෞඛ්‍ය කාර්යාංශ කඩා වැටුනොත් දැන් හතරවෙනි රැල්ල හැදෙන්නේ ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා හැදෙන හතරවෙනි රැල්ල කියලා නම දාගත්තට කමක් නැහැ. ආණ්ඩුවේ නොසැලකිල්ල මත හැදෙන හතරවෙනි රැල්ල. නිසා මේ රැල්ල හැදෙන්න හේතුවක් වෙනවා මේ වෛද්‍ය වෘත්තිකයන්ගේ යම් ක්‍රියාදාමයක් සිදු නොවුණු එහෙම කරන එකක් නැහැ. රටට ආදර නිසා ඔබ වගේ නෙවෙයි. නිසා ඉතා කඩිනමි මේ මාර්ග හදන සල්ලි ඒ වගේම වෙනත් කටයුතු කර ගන්න සල්ලි. ඔකේ බුදුමාලා දන්නවා තව කොමිස් ගහනවා කියන සල්ලි ඒ සියල්ල නවත්තලා. මේ වෛද්‍යවරුගේ ප්‍රමුඛතාවය වැඩ පිළිවෙල කඩිනමින් සතියක් ඇතුළේ ඉවර කරන්න බැරිද අරුව මිතුරු.
ගරු කතානායකතුමනි මම හිතන්නේ මන්ත්‍රීතුමා පොඩ්ඩක් වරද්දගෙන වෛද්‍යවරුන්ගේ නෙමේ මේ ප්‍රශ්නේ තියෙන්නේ ස්ට්‍රයික් එක මේ වර්ජන தත්ත්වයේ තියෙන්නේ අතුරු සහ පරිපූරක වෛද්‍ය වෘත්තින් වල නියැලෙන ඒක වෛද්‍ය තිබුණාට ගරු මන්ත්‍රීතුමනි කණ්ඩායම් දෙකක් එක පටලව ගන්න එපා. වෛද්‍යවරුන්ට එහෙම ප්‍රශ්නයක් මේ මොහොතේ පැන නැගිලා නැහැ.
බුද්ධිගපතිර්ණ මන්ත්‍රීතුමා ප්‍රශ්න අහනවද? බුද්ධිගපතිර්ණ මන්ත්‍රීතුමා ප්‍රශ්නේ ඊළඟ ප්‍රශ්නෙට අපි යනවා.
මං අහනවා කරු කතා නැකතුම. කුෂිකර් මහත්මයා.
කුෂිකර් මහත්මයා. කුෂිකර් මහත්මයාගේ ප්‍රශ්නේ
සති දෙකක් කල් ගන්නවා කර කතන්න
හරි චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා
තුන්වෙනි ප්‍රශ්නේ ආනා කර කතා නැහැ
ප්‍රවාහන ඇමතුමිය 2 weeks චාර්ල්ස් නිර්මලනාදන් මන්ත්‍රීතුමා සෞඛ්‍ය මන්ත්‍රීමගේ ඇසීමට You wait, you'll have to come into the second term. Shanta Bandara Mattuma, Adhikarna Mattuma, Gya Simita.
Garu Gataya Nagi Tuni Manga Adhikarna Mattuma Enga Hano.
Sabanaya Gatuma, Adhikarna Mattuma Gya Prasni.
ඔව් ඔව් සති දෙකක් සල්ලි ඉන්නව කර කතා නැහැ
කිංස් නෙල්සන් මැත්තමා ඇබ්සන් යස්
නිර්මල්නාදන් அவர்களுடைய கேள்விக்கு பதில் சொல்லல நீங்கள் Charles
Kavatuma, that is at the second turn. Now, first turn we'll go. Kings Nelson Mantrituma.
Swami Nelson.
චන්දිම වීරක්කොඩි මැතිතුමා.
ආනවා ගරු කතානායකතුමනි.
අධ්‍යාපන මැතිතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි, ගරු චන්දිම වීරක්කොඩි මැතිතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු අයන්න එක 2016-18 අධ්‍යයන වර්ෂයට අදාළව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පුහුණු පාඨමාලාවන් සාර්ථකව හදාරා නිම කළ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 3730ක් සඳහා 2021-18 වෙනි දිනසට ක්‍රියාත්මක වන පරිදි ලංකා ගුරු සේවයේ 3-1 ආශ්‍රේණියට පත්වීම ලබා දී ඇත. මෙම කණ්ඩායමට අදාළ ඌන සාමර්ථ්‍ය ලාභීන් සඳහා විභාගයේ පවත්වා ජාතික අධ්‍යාපන ආයතන විසින් ප්‍රතිඵල ලේඛනය මෙම අමාත්‍යංශයට ලබා දුන් පසු එම ඌන සාමර්ථ්‍ය ලාභීන් අතරින් විභාගයේ සාර්ථකව සමත්වන පිළිසඳත් පත්වන්නේ විවාදීමට කටයුතු කරනු ලැබේ. 2017-19 අධ්‍යයන වර්ෂයට අදාළව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ඇතුළත් කරගත් සංඛ්‍යාව 4547 COVID-19 වසඟ තත්ත්වයේ හේතුවෙන් මෙම කණ්ඩායමට අදාළ අවසන් විභාගයේ මෙතෙක් පවත්වා නොමැති අතර මෙම විභාගයේ මාර්ගගත ක්‍රමයට හෝ පැවැත්වීමට මේ වෙනුවට කටයුතු කරමින් පවතී. එම විභාගයේ පවත්වා ජාතික අධ්‍යාපන ආයතන මගින් ප්‍රතිඵල ලේඛන අමාත්‍යංශයට ලබා දුන් පසු සමත්වන පිරිසට මෙම වසර තුළ ශ්‍රී ලංකා ගුරු සේවයේ පත්වීම ලබා දීමට කටයුතු කරනු ලැබේ. 2. දිවයිනේ ජාතික පහ පළාත් පාසල්වල ප්‍රාථමික 6-11 ශ්‍රේණිවල පවතින ගුරු ප්‍රප්පාඩු පමණක් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පාඨමාලාවන් සාර්ථකව හදාරා නිම කරන ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ගෙන් සම්පූර්ණ කරනු ලැබේ. එසේ පුරප්පාඩු සම්පූර්ණ කිරීමෙන් පසු ඉතිරිවන අනෙකුත් පුරප්පාඩු සඳහා ලංකා ගුරු සේවය ව්‍යවස්ථාවේ විදුවිධානවලට යටත් උපාධාරීන් හා සිසු ඩිප්ලෝමාධාරීන් බඳවා ගැනීම සිදු කරනු ලැබේ. එසේම දැනට පවතින ගුරු පුරප්පාඩු සඳහා ඉදිරියේදී ජාතික කොටස සනහනක් මගින් උපාධාරීන් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු මේ වෙනුවට සිදු කරමින් පවතී. ආයන්න ඉහත ආයන්න එකෙහි දක්වා ඇති පරිදි කටයුතු කරනු ලැබේ ගුරුහින්ගේ සඳහා උපාධාරීන් ලබා දීමට. ආයන්න දාලනුයි.
ගරු කතානායකතුමනි, රටේ සමස්ත ගුරුහිගයා එක්ක මේ බඳවා ගැනීම ගරු ඇමතුමා විසින් දක්වා තියෙන ආකාරයට කටයුතු කිරීම තුළින් විසඳුමක් ලබා ගැනීමට හැකියාවක් තියෙනවාද කියන එක දැනගන්න කැමතියි.
උපාධාරීන් 60,000 බඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙල යටතේ 53,000 මේන විතර අධ්‍යාපන අමාත්‍යංශයත් වෙන අමාත්‍යංශ වලටත් අනුයුක්ත කරලා තිනවා අභ්‍යාසලාභින් හැටියට. එයින් දල වශයෙන් 18,000 අධ්‍යාපන අමාත්‍යංශයට අදාළ පාසල් වලට සහ කාර්යාල වලට අනුයුක්ත කරලා තිනවා උපාධාරී අභ්‍යාසලාභින්. මේ පිළිබඳව දැන් තක්සේරුවක් කරගෙන ගොස් තිබෙනවා. ගුරු පුරප්පාඩු සංඛ්‍යාව අනුව දැන් 6-11 සාමාන්‍යයෙන් ශික්ෂණ ඩිප්ලෝමාධාරීන් සේවයේ යෙදුවත් මේ උපාධිධාරීන්ගෙන් අපි 6-11 පන්ති සඳහාත් ගුරුවරුන් ලබා දීමට අවශ්‍ය පුහුණු ලබා දෙන්න දැනට කටයුතු කරගෙන යනවා. ඒ නිසා දැනටපත් කළ තිනවා මේ අභ්‍යාසලාභීන් බඳවා ගැනීම සඳහා අනුකමිතුවක් ගරු දිනේෂ් ගුණවර්ධන ඇමතුමාත්, වාස්තුවේම නානායක්කාර ඇමතුමාත්, ඒ වගේම ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ සභාපතිත්වයෙන් ඇමති අනුකාරක සභාව. ඒ ඇමති අනුකාරක සභාව දැනට කීපවතාවක් රැස් වෙලා මේ සඳහා නිශ්චිත වැඩපිළිවෙල නුදුරේදීම ලබා දෙනවා. මොකද වසර අවසාන වීමට මත්තෙන් මේ සියලුම උපාධිධාරීන්ට ස්ථිරපත් වීම මේ රාජ්‍ය ආයතන වලට ලබා දීමටයි කටයුතු කරන්නේ. දැනට 18,000 අමතරව තවත් පිරිසක් අධ්‍යාපන ක්ෂේත්‍රයට බඳවා ගන්න ගණනය කරමින් යනවා. ඒ නිසා ඒ උපාධිධාරීන් දැනට අභ්‍යාසලාභීන් හැටියට හිටියට මේ අය ගුරුවරුන් බවට පරිවර්තනය කිරීම සඳහා අපි සැලසුම් කළා තියෙනවා ජාතික අධ්‍යාපන ආයතනයේ මගින් පශ්චාත් උපාධි ඩිප්ලෝමාව උපාධිධාරීන්ට මාර්ගගත ක්‍රමයට සහ සත්‍යන්ත සේවාස්ති සැසිවලින් ලබා දීමෙන් පූර්ණ පුහුණුවක් ලැබු ගුරුවරයෙක් හැටියට ලබන අවුරුද්දේ මුල වෙනකොට පාසල්වලට ලබා දෙන්න. එතකොට මේ ඔබතුමා දැන්ට ප්‍රශ්න කරන ගුරුහින්ගේ බොහෝ දුරට මගහැර යාමට හේතුවක් වෙනවා.
නායකතුමනි, මේකටම අදාළව දැන් විශේෂයෙන්ම උපාධිධාරී ගුරුවරු ඉගැන්වීම සඳහා යොදවන විට බොහෝ තැන්වල අපට ප්‍රායෝගික පැමිණිලි ලැබෙනවා. ඒ උපාධිධාරියා විෂය හැටියට හදාරපු විෂයට නොගැලපෙන විෂයක් ඉගැන්වීම සඳහා පාසල්වල යොදවන බවට. මේක අපි උපදේශකාරක සභාවේදීත් මේ ප්‍රශ්නේ යොමු කරා. මේ සඳහා විධිමත් විසඳුමක් ලබා දීම සඳහා අවස්ථාවක් තියෙනවා. මොකද ඒ ලැබපු අධ්‍යාපනයේ අධ්‍යක්ීම් දරුවන්ට ලබා දීම සඳහා කැමැත්තෙන් සිටින ඒ උපාධිධාරීන්ට තමන් ඉගෙනගත් විෂය ඉගැන්වීම සඳහා ගැළපෙන අවස්ථාවක් දෙන ආකාරයට වැඩපිළිවෙලක් දැනට ක්‍රියාත්මක වෙනවාද එසේ නැත්නම් ඒ සඳහා විසඳුමක් තියෙනවද
ඔව් ඒ ආකාරයේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා මොකද උපාධිධාරීන් ඒ අයගේ උපාධිය හදෑරීමේදී කෝ සබ්ජෙක්ට්ස් ප්‍රධාන විෂයන් කරනවා ඊට ඊට අමතරව අනු විෂයන් කරනවා ඉතින් කෝ සබ්ජෙක්ට්ස් තියෙන අයට තමයි විෂානුබද්ධව පත්වීම් දෙන්නේ ගුරුවරු වර්ගීකරණය වෙන්නෙත් ඒ ප්‍රධාන විෂයන් හදාරා තිබෙන උපාධි පාඨමාලාවත් එක්ක ඒ නිසා දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම නීති උපාධිධාරියෙකුට නැත්නම් ක්‍රිමිනොලොජි කරපු ග්‍රැජුවට් කෙනෙකුට පාසලේ අධ්‍යාපනය ලබා දෙන දැනට විෂයක් බාර දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි ඒව සලකලා බලලා තමයි ඒ වෙනුවට විකල්ප වැඩසටහනක් තියෙනවා විෂානුබද්ධව තමයි උපාධිධාරීන්ට ගුරුපත් වීම ලබා දෙන්නේ.
අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමා ඇබ්සන්ට්. දෙවන වටය චාර්ස් නිර්මාණාධින මන්ත්‍රීතුමා එතුමා අහනවා සෞඛ්‍ය
සභානායකර අවරලේ අන්ත කේළුගලයි නාන් කේට්කලාමා
සෞඛ්‍ය මෙතුමා
මම පිළිතුරු දෙනවා ගරු කතානායකතුමනි
ඒක සභාගත කිරීම සභාගත
ගන්නවා
ප්‍රශ්න අංක 6 කිංග්ස් නෙල්සන් මෙතුමා
අහනවා ගරු කතානායකතුමනි
සති දෙකක් මාර්ගයේ මෙතුමා සති දෙකක් කල්ලි
ප්‍රශ්න අංක 8 අශෝක ප්‍රියන්ත මෙතුමා
මම ප්‍රශ්න අහනවා ගරු කතා
ඔව් මම තමයි
ගරු කතානායකතුමනි සභාගත කරන
විසි හත දෙක යටතේ ප්‍රශ්නය ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා
ගරු කතානායකතුමනි රාජ්‍ය විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන විශ්‍රාම වැටුක්‍රමය ශ්‍රී ලංකාවේ ලබා දෙනු ලබන ප්‍රමුඛතම සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල. රජයේ සමස්ත පුනරාවර්තන වියදමෙන් 12%කට ආසන්න ප්‍රමාණයක් වියදම් කෙරෙන මෙම වැඩපිළිවෙල සඳහා 2022 විසර්ජන කෙටුම් පනතෙහි රුපියල් බිලියන 264ක් පමණ වෙන් කර තිබේ. 651,000කට ආසන්න විශ්‍රාමික ප්‍රජාවක් ඍජුවම ආවරණය වන විශ්‍රාම වැටුප ක්‍රමය හොයාගත් වැටුපක් වෙනවා. එම නිසා සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම සුපිලිපන්න බව සුරක්ෂණය කරන ආරක්ෂණ ක්‍රමවේදයක් ලෙසද විශ්‍රාම වැටුප ක්‍රියාත්මක වෙනවා. මෙහි සුවිශේෂත්වය නිසාම 1898 දී හඳුන්වා දුන් වැන්දඹු අනත්දරු අරමුදල් ආඥාපනත හා 1934 දී හඳුන්වා දුන් විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයත් සමග තවත් අනපනත් රාශියකින් සිවිල් හමුදා හා වැන්දඹු විශ්‍රාම වැටුප් ලබා දීම සුරක්ෂණය කොට තිබේ. ව්‍යාපාරික ගජමිතුරන් සතුටු කිරීමේ අරමුණින් සිදු කළ බදු සංශෝධන සහ තවත් එවන් පදනම් විරහිත ආර්ථික උපායමාර්ග හේතුවෙන් විශාල ලෙස රාජ්‍ය ආදායම අහිවීමක් පහුගිය කාල සීමාව තුළ දක්නට ලැබුණා. ගරු කතානායකතුමනි, රාජ්‍ය ආදායම වර්ධනය සඳහා ආර්ථික උපක්‍රමයන් නොදන්නා වත්මන් රජය වෙනුවෙන් වන්දි ගෙවීමට සිදු ඇත්තේ රාජ්‍ය විශ්‍රාමික ප්‍රජාවටයි. පසුගිය කාල සීමාවේදී සිදු කළ විශ්‍රාම වැටුපෙන් ඔබෙහි විශ්‍රාමයකින් සඳහා ප්‍රතිලාභ ලබා දීමට හඳුන්වා දුන් කිසිදු ව්‍යාපෘතියකදී රාජ්‍ය ආදායම අහිමි කර ගැනීමක් හෝ විශ්‍රාමයකින්ගෙන් කූට ලෙස මුදල් අය කර ගැනීම සිදු නොවුණු බවට අත්දැකීම් තිබෙනවා. සියල්ල සිදු කළේ නිත්‍යානුකූලව විශ්‍රාමික කැමැත්ත ලබා ගැනීමෙන්. යහපත් අරමුණින් මෙම කර්තව්‍ය සිදු කිරීමට රජයට අවංක භාවයක් තිබුණේ නම් සිදු කළ යුතුව තිබුණේ යෝජිත අග්‍රහාර ක්‍රමේ ප්‍රතිලාභ සම්බන්ධයෙන් ප්‍රමාණවත් දැනුවත් කිරීමක් සිදුකොට ප්‍රමාණවත් කාලයක් ලබා දී විශ්‍රාමික කැමැත්ත ලබාගෙන අවශ්‍ය අයවලුන් සඳහා මෙම ප්‍රතිලාභය ලබා දීමයි. ගරු කථානායකතුමනි, මේ නිකුත්තුණු චක්‍රලේඛය මේ අවුරුද්දේ ඔක්තෝබර් 29 වෙනිදා ඇත්ත වශයෙන්ම මෙහි ගම්‍ය වුණු අරමුණ වූයේ අග්‍රහාර රක්ෂණ ක්‍රමයෙන් ආවරණය නොවුණු විශ්‍රාමිකින්ට ඒ සහන ටික ලබා දීම. නමුත් ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක වුණේ මේ චක්‍රලේඛය මුදල් නැති බංකොලොත් ආණ්ඩුවට බංකොලොත් රජයට මුදල් ලබා ගැනීමේ කූට ක්‍රමෝපායක් හැටියට. ඒ නිසා තමයි ඒක ඇතුළත් කරලා තියෙන්නේ මෙන්න මෙහෙම. තම අකමැත්ත විශ්‍රාම වැටුප අධ්‍යක්ෂක ජනරාල් වෙත ලිඛිතව මෙම චක්‍රලේඛය නිකුත් කළ දින සිට සති දෙකක කාලයක් තුල දැන්විය යුතුය. එම කාලය තුලදී ඒ සඳහා ප්‍රතිචාර නොදක්වන විශ්‍රාමයකින් මෙම අග්‍රහාර යෝජනා ක්‍රමයට මනාපය පළ කළාසේ සලකා කටයුතු කරනු ලබන අතර පසුව මෙම මනාපය ඉවත් කර ගැනීමට ඉඩ දෙනු නොලැබේ. අරුම පුදුම චක්‍රලේඛය. මේ විශේෂයෙන්ම කළ යුතුව තිබුණේ මොකක්ද? කළ යුතුව තිබුණේ පළමුව විශ්‍රාමිකින්ගෙන් මතය විමසලා කැමැත්ත අකමැත්ත ලබාගෙන ඒ සඳහා සාධාරණ කාලයක් ලබා දීලා මේ කටයුත්ත විශ්‍රාමිකයාගේ කැමැත්ත අනුව එකඟතාවය අනුව ක්‍රියාත්මක කිරීම. මේක සිදු වුණේ අනිත් පැත්ත කනපිට. ඒ නිසා බොහොම පැහැදිලිව දැවැන්ත සැකයක් ඇති වෙනවා විශ්‍රාමිකයා ගැන හිතලා නෙවෙයි මේ චක්‍රලේඛය නිකුත් කරේ බංකොලොත් ආණ්ඩුවට මුදල් නැති ආණ්ඩුවට සල්ලි නැති ආණ්ඩුවට මුදල් ලබා ගැනීමේ ක්‍රමයක් හැටියටයි. අග්‍රහාර රක්ෂණය සඳහා මුදල් අය කර ගැනීම රාජ්‍ය සේවයේ නියුතු සහ විශ්‍රාම වැටුප් හිමිගන්වන අවස්ථාවේ සිදු කරන ආකාරයෙන් දැනට විශ්‍රාම වැටුප් ලබා ගන්නා විශ්‍රාමකින් සඳහාද සිදු කිරීම යෝග්‍ය වන්නේ නැහැ. මක් නිසාද? ඇතැම් විශ්‍රාමකින්ට අග්‍රහාර ක්‍රමේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා කිසිදු පූර්ව අත්දැකීමක් නොතිබිය හැකි බැවින් කෙසේ වෙතත් ගරු කථානායකතුමනි, කිසියම් හෝ සංකල්පයක් මහපොළොවේ යථාර්ථයක් බවට පත් කරන්නට නොදන්නා වත්මන් ආණ්ඩුව සිදු කර ඇත්තේ තවත් එක් හිතුවක්කාර චක්‍රලේඛයක් නිකුත් කරමින් අග්‍රහාර ප්‍රතිලාභ ලබා දෙනවා යයි පවසමින් විශ්‍රාම වැටුප් කප්පාදුවකට අවශ්‍ය වටපිටාව සකස් කර ගැනීමයි. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 12 ඇලිරක් 2005 රෝමන් 8 හා විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 4 ඇලිරක් 2021 මගින් 2021 11 එක දින සිට ක්‍රියාත්මක වන පරිදි විශ්‍රාමිකින්ට අග්‍රහාර රක්ෂණ ක්‍රමයේ ප්‍රතිලාභ ලබා දීම සඳහා අවුරුදු 70කට අඩු විශ්‍රාමිකයෙකුගෙන් රුපියල් 400ක් හා වයස අවුරුදු 70කට වැඩි විශ්‍රාමිකයෙකුගෙන් රුපියල් 600 බැගින් මාසික මුදලක් අය කර ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්ට හා තවත් ආයතන ප්‍රධානීන් කීප දෙනෙකුට උපදෙස් නිකුත් කර තිබේ. මෙම අරුම පුදුම චක්‍රලේඛයේ සොයා බලා කියවා තේරුම් ගත යුතු වයස්ගත විශ්‍රාමික ප්‍රජාව සති දෙකක් තුල තම අකමැත්ත නොදැනුව හොත් නැවත ජීවිත කාලය පුරාවටම ආපසු හැරවිය නොහැකි වනසේ අග්‍රහාරය වෙනුවෙන් මුදල් කපා ගැනීමට කැමැත්ත ලබා දුන්නේ යැයි සලකා මුදල් අය කරගන්න. එක් අතකින් 35 ඇලිරියක් 2019 වරහන් ඇතුළ එක චක්‍රලේඛයේ නිකුත් කර විශ්‍රාමිකින් වෙත හිමි විය යුතු තිබූ විශ්‍රාම වැටුප් සංශෝධනය අත්හිටුවීමට ආණ්ඩුව පත් වූ විගසම කටයුතු කළ බව සියලු දෙනාම දන්න කාරණාව. ගරු කථානායකතුමනි, වසර දෙකකට පසු අහස උසට ජීවන වියදම වැඩිවන අවස්ථාව තමන්ට හිමිව තිබූ විශ්‍රාම වැටුපත් කප්පාදු කරන්න රජය මේ වෙන විට කටයුතු කර තිබෙනවා. ඒ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වෙන. ඒ අනුව මේ ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම රජයෙන් බලාපොරොත්තු වෙන. 1. දින 15ක් තුළ අමනාපයයි නොදැක්වීම හේතු කොටගෙන විශ්‍රාම වැටුපෙන් මුදල් කපා ගැනීමට වඩා මනාප පළ කර ඇති පුද්ගලින්ට පමණක් මේ ලබා දීම සුදුසුයයි රජයෙන් උපිලිගන්නේද? ඒ අනුව අනෙකුත් බොහෝ ගැසට් මෙන්ම මෙම ගැසට්ුවත් රිවර්ස් කිරීමට හෝ සංශෝධනයට ලක් කර විශ්‍රාමිකින්ට අපහසුවක් නොවන අයුරින් නැවත නිකුත් කළ නොහැකිද? දෙක සති දෙකක් තුල නිකුත් කළ චක්‍රලේඛයක් සඳහා ප්‍රතිචාර නොදැක්වීම කැමැත්ත ලබා දීමක් සේ සලකා මුදල් කපා ගැනීමට විශ්‍රාම වැටු දෙපාර්තමේන්තුවට බලය පවරා දුන්නේ විශ්‍රාම වැටු ව්‍යවස්ථා සංග්‍රහයේ හෝ වෙනත් කවර ලිඛිත නීතියක් යටතේද? එසේනම් එම නීති හා නිශ්චිත වගන්ති මේ ගරු සභාවට දන්වන්නේද? මේ වගන්ති සභාගත කරන්නේද? නොඑසේනම් මේ මන්ද. තුන, මුදල් මෙසේ අය කර ගැනීමට අපේක්ෂිත වයස 70ට වැඩි සහ වයස 70ට අඩු විශ්‍රාමිකින් සංඛ්‍යාව කොපමණද? ඒ එක් එක් වයස් කාණ්ඩ මගින් මාසිකව රජයට අය කර ගැනීමට හැකි වෙතයි ගණනය කර ඇති මුදල කොපමණද? හතර, 35 ඇලීරක් 2019 වරහන් එක ඉන් අත්හිටුන් ලැබූ විශ්‍රාමයට සංශෝධනය සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ කවදාද? මේ සම්බන්ධයෙන් මා විසින් 2021/09 සහ 2021/10/22 දින ස්ථාවර නියෝග යටතේ අසුරු ලැබූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන්නේ කවදාද? දැන් ගරු කතානායකතුමනි, මම සභාගත කරන්න කැමති ඊයේ දවසේ 12:05 මම මේ ප්‍රශ්නය ඒ පාර්ලිමේන්තු මහලේකම්තුමාගේ ඒ කාර්යාලයට මේ ප්‍රශ්නය ලබා දුන්නා. මේ ප්‍රශ්නය ලබා දෙන්නට පෙර දින කිහිපයකට පෙර මම මේ ගැටලුව පිළිබඳව ප්‍රසිද්ධි ප්‍රකාශයක් කරා. දැන් ඊයේ දවසේ මේ පාර්ලිමේන්තුවට අද දවසේ මේ ප්‍රශ්නය ඇසීම සඳහා මේ ප්‍රශ්නය යොමු කරපු වෙලාවේ ඉඳලා පැය කිහිපයක් ඇතුළත මේ ගැසට් එක රිවර්ස් කරන නිවේදනය රත්නසිරි ලේකම්තුමා නිකුත් කරලා තිබෙනවා. මම සතුටු වෙනවා ඊයේ දවසේ ප්‍රශ්නය ඉදිරිපත් කිරීමත් සමග රජය අවබෝධ කරගෙන තිබෙනවා ඒ ගත්තු ක්‍රියාකලාපයේ අඩුපාඩුකම්, ඌනතාවයන්, ඒ කරපු වරද එය නිවැරදි කිරීම උදෙසා මේ ගත්තු පියවර පිළිබඳවත් මම මගේ සතුට ප්‍රකාශ කරන්නට කැමතියි. මොකද වැරදි දෙයට වැරදි කියනෝ වගේම වරද්දක් නිවැරදි කිරීමේ උත්සාහයෙන් අපි ප්‍රශ්න ඉදිරිපත් කරන් පස්සේ නිවැරදි මාර්ගයට ප්‍රවේශ වීමට උත්සාහ දැරීමක් මං හිතන්නේ ඒක හොඳ කරුණක්. ඒ නිසා ඒ පිළිබඳව මගේ ස්තුතිය පුද කරනවා. හැබැයි මේ ගැසට් එක රිවර්ස් කරයි කියලා මම අදාළ ඇමතිතුමාගේ ඉල්ලීමක් කරනවා මං අහපු ප්‍රශ්නවලට උත්තර දෙන්න. ඇයි? අපි හැමෝම දන්නවා අග්‍රහාර රක්ෂණයේ ප්‍රතිලාභ විශ්‍රාමිකින් ලබා දෙන එක හොඳ දෙයක්. ඒක නරකයි කියලා අපි කියන්නේ නැහැ. එහෙම අර්ථකථනය කරන්නෙත් නැහැ. හැබැයි කරන්න ගිය ක්‍රමය වැරදි. කොහොමද ඔබතුමන්ලා කියන්නේ සති දෙකක් ඇතුළත කැමැත්ත අකමැත්ත දන්වන්න? එහෙම නොදැන්වුවොත් කැමැත්ත ලබා දුන්නාසේ සලකනවා කියලා කොහොමද එහෙම තීන්දුව කරන්නේ? බොහොම වැරදි චක්‍රලේඛයක් නිර්මාණය කරේ. ඒතර මම අහපු ප්‍රශ්නවලට උත්තර දෙන්න. මේ චක්‍රලේඛය නිර්මාණය කරනකොට මොන නීතියක් යටතේද, මොන වගන්තියක් යටතේද මේ වගේ තීන්දුවකට ප්‍රවේශ වුණේ? එනිසා මම විශේෂයෙන්ම ඇමතිතුමාගේ ඉල්ලීමක් කරනවා. මම දන්නවා මේ ඔබතුමා මේකට උත්තරයක් දෙයි. හැබැයි දැන් මම මාස ගණනාවක් ඉස්සෙල්ලා ඔබතුමාට යොමු කරපු ප්‍රශ්නය විශේෂයෙන්ම විශ්‍රාම වැටු කප්පාදුව පිළිබඳ ඌනතාවය පිළිබඳ මේ ප්‍රශ්නෙට තාම උත්තරයක් ලැබුණේ නැහැ. ඒකටත් පිළිතුරක් ලබා දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ගැසට් එක රිවර්ස් කර ගැනීම ගැන මම මගේ සතුට පළ කරනවා. 650,000කට වැඩි වූ විශ්‍රාමකින් වෙනුවෙන් මේ හඬ නගන්නට ලැබීම මා සතු භාග්‍යයක් කොටත් පාසල කරනවා.
ගරු කථානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා විසින් ඉදිරිපත් කරනු ලැබපු ප්‍රශ්න සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම අපි ගත්තොත් එතුමගේ ඒ ප්‍රශ්නය තුලම තිබ්බා මේ අග්‍රාහාර රක්ෂණ ක්‍රමය ගේන එක ඉතාම හොඳයි, ඒ විශ්‍රාමිකයින් සඳහා ලබා දීමත් ඉතාම හොඳයි, මේ සති දෙකක් තුල මේ තීන්දුව සම්බන්ධයෙන් නිගමනයකට ගැනීම තමයි වැරද්ද විදියට එතුමා සඳහන් කළේ. ඒක අපිට මතක ඇති
එදා මේ රටේ වගකීතු තනතුරු පවා පත් කරද්දී විපක්ෂ නායකතුමන්ලා එදා හිටපු යහපාලන රජය යම් තනතුරක්පත් කරද්දී ඒ සඳහා අනුමැතිය ලබා දෙන්න ජනාධිපතිතුමාට ලබලා දුන්නේ සති දෙක කාලයක්. එහෙම නැත්නම් ඒක සම්මත වුණාසේ සලකනවා කියලා තමයි එදා කටයුතු කළේ. හැබැයි මම ඒකත් එක්ක මේක පටලගන්නේ නැහැ. හැබැයි අපි මුලින්ම කියන්න ඕන මේ අග්‍රාහාර රක්ෂණ ක්‍රමය ගරු කතානායකතුමනි හඳුන්වා දුන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැතිතුමන් විදියට මේ රටේ රාජ්‍ය සේවකයාට එදා දක්වා නොතිබිච්ච සහනයක් 2005න් පස්සේ ලබා දෙයි. දන්නවා රාජ්‍ය සේවකයාගේ අලුතෙන් බඳව ගැනීම අයට විශ්‍රාමික වැටුප නොදෙන තත්ත්වයට පසුගිය රජයේ කටයුතු කළා. එවන් පසුබිමක 2005 මේ අග්‍රාහාර රක්ෂණ ක්‍රමය ගෙනල්ලා 2017 ඔබතුමාලගේ ආණ්ඩුව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 7 2005 අයවැයෙන් යෝජිත රාජ්‍ය නිලධාරීන් සඳහා වූ නව රක්ෂණ ක්‍රමයක් ස්ථාපිත කිරීම අග්‍රාහාර. මට අවසර ඉල්ලනවා මේ ලිපිය කියවන්න. 2016 4/29 දිනදී රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 12/2005/6 කෙරෙහි ඔබේ අවධානය යොමු කරවමි. එහි 4/ සහ 4/4 උපඡේදය 5 පරිදි සංශෝධනය කිරීමට 2017 අයවැය යෝජනා ක්‍රමය අනුව තීරණය කර ඇත. 4 විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් සඳහා වයස අවුරුදු 70 සම්පූර්ණ වෙන තෙක් රුපියල් 200ක මාසික දායකත්වයක්ද වයස අවුරුදු 70න් ඔබට රුපියල් 600ක මාසික දායකත්වයක්ද මත හඳුන්වා දෙන අග්‍රාහරණ රැකවරණ රක්ෂණ යෝජනා ක්‍රමය 5 කොන්දේසි හා නියමයන්ට යටත්ව ඇමුණුම 4 දක්වන ප්‍රතිලාභ වෙනුවෙන් පැවැත්වේ. ජීවිතාන්තයේ දක්වා ප්‍රතිලාභයේ හිමිකම් ලැබිය හැකිය. ඉහත විධිවිධාන ඇතුළත් කරමින් 2016/5/31 දෙනති විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 4 2016 අදාළ පරිදි ඉදිරියේදී සංශෝධනය කරනු ඇත. මෙම චක්‍රලේඛයේ මහා භාණ්ඩාගාරයේ එකඟතාවය ඇතුව නිකුත් කෙරේ. එතකොට අපි දන්නවා එදා මේ යහපාලන රජයේ විසින් අග්‍රාහාර රක්ෂණ ක්‍රමය අවුරුදු 70කට වැඩි අයට ලබා දෙන්න යෝජනාවක් ගෙනල්ලා චක්‍රලේඛයක් නිකුත් වුණත් ඒ ක්‍රියාත්මක වුණේ නැහැ. අන්නේ වන් පසුබිමක තමයි අපේ රජය දන්නවා සාමාන්‍යයෙන් රක්ෂණයක් ගත්තාම මේ කතා කරන මමත් ඒ වගේම අපේ විපක්ෂ නායකතුමත් අපි කවුරුත් වයසට යන ප්‍රාර්ථනා කරනවා වයස් කාලයේ අවුරුදු 100ක් හරි. නමුත් මේක 70 කියනකොට එක කතාවක් අපි කියන්න ඕන. ඒ වයස්ගත වෙන අවදානමත් එක්ක කිසිම රක්ෂණ සමාගමක් ලෝකයේ එහෙම රක්ෂණයක් කරන්නේ නැහැ. හේතුව අපි දන්නවා තරුණ වියේදී රක්ෂණයට ගන්න මුදල ඉතාම අඩුයි. හැබැයි ඒක වයස්ගත වෙන්න වෙන්න අපි කාටත් පොදුයි රක්ෂණ වාරිකයේ මුදල වැඩි වෙනවා. එතකොට මෙතනදී ගරු කතානායකතුමනි වයස 70කට වැඩි ඒ විශ්‍රාමික රාජ්‍ය සේවකයින් වෙනුවෙන් මේ වැඩපිළිවෙල පසුගිය රජයේ විසින් ගෙනාව රිදි යෝජනා ක්‍රමය සහ රන් කියලා මේක දෙකොට්ටාසයකට කඩලා මුදල් වෙන්වෙන් වශයෙන් අරගෙන ලබා දෙයි. නමුත් මේක පොදුවේ අපි ගෙනාපු චක්‍රලේඛයේ මගින් අපි ක්‍රියාත්මක කරලන්න කටයුතු කළා තියෙන්නේ සියලු දෙනාට රන් රිදී කියලා වෙන් කරන්නේ නැතුව එදා යහපාලන රජයේ විසින්ම යෝජනා කරපු මුදලට අර කිව්ව සියලුම ප්‍රතිලාභ ලබා දෙයි. ඉතින් ප්‍රතිලාභ වශයෙන් මං අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. සියලුම මේ සභාගත කිරීමට හැකියාව තියෙනවා. ඒ වගේම සියලුම රක්ෂණලාභී මේ සම්බන්ධයෙන් දන්නවා. එනිසා අපි දන්නවා ගරු කථානායකතුමනි, මෙතන යම් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් මේ සති දෙකක කාලයක් කියන එක ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කළා මේ සම්බන්ධව කටයුතු කරන්න තමයි ජනාධිපතිතුමාගේ ඒ වගේම අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි රත්නසිරි ලේකම්තුමන් මගින් ජනක බණ්ඩාර අමාත්‍යතුමා ඒ ලබා දුන්න නියෝගයත් එක්ක විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් ක්‍රියාත්මක අග්‍රහ රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ තවදුරටත් පුරුදු කිරීමේ ඒ චක්‍රලේඛය තාවකාලිකව අපි අත්හිටීමක් කරලා තියෙනවා. ඒ නිසා මෙතනදී අපි දැක්කා සමහරක් වෙලාවට මේ විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් නොමග යැවීමට උත්සාහයක් කරන්නත් හැදුවා. දැන් මේ හරහා වෙනත් ප්‍රශ්නයකට යොමු කරන්න හැදුවා විපක්ෂ නායකතුමා බංකොලොත් ආණ්ඩුවක් කියන. ඉතින් ආණ්ඩුව මේ රට බංකොලොත් කරේ කොයි කාලෙද කියන එක අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. විපක්ෂ නායකතුමනි, ඔබතුමා දන්නවා 8.2 ආර්ථික වර්ධන වේගයක් තිබ්බ රටක් අපි බාරගත්තේ 2.9 ආර්ථික පසුබෑමක් එක්ක. ඒත් එක්ක ලෝකයේ දරුණුම වසංගතයකට අපි මුහුණ දුන්නා. ඒ වසංගතයත් එක්ක ඔබතුමා කිව්වා වගේ ව්‍යාපාරිකයන්ගෙන් බදු ගන්න බෑ. ඒ ව්‍යාපාරිකයෝගේ ව්‍යාපාර කඩාවැටලා තියෙන පසුබිමක බදු සහන දුන්නා ව්‍යාපාර ආර්ථිකය නගා සිටවන්න. ඒක ගත්ත ඉතා හොඳ තීන්දුවක්. ඒ වගේම ඒ සහන මත දුන්න අඩු බදුවත් අය කරගන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ නැහැ. ඒක නිසා ජනතාව මත බදු පීඩනයක් අපි එල්ල කරේ නැහැ. වගේම තමයි සංචාර කර්මාන්තේ මේ රටට එන්න තිබ්බ ආදායම් විශාල වශයෙන් අඩු වුණා. ඉතින් අපිට අර උදාහරණයකට ගත්තොත් ගෙදර අම්මා තාත්තා ලෙඩ වුණාම ගෙදර ආර්ථිකය සම්පූර්ණයෙන් වැටෙනවා. ඒ වගේ තමයි මේ රට අපිට පළවෙනියෙන්ම තිබ්බේ මේ කොවිඩ් වසංගතය අවසන් කරන්න, රට සුවපත් කරන්න. එතනදී මේ රටේ උගත් බුද්ධිමත් ජනතාව දන්නවා මොනතරම් අතිවිශාල මුදලක් ඒව මේ වෙනුවෙන් වෙන් කරන්න උනාද. ඒ වගේ රට කොපමණ රටේ ජනාධිපතිතුමා ආණ්ඩුව බාර අරගෙන අවුරුදු දෙකෙන් මාස 14කට ආසන්න ප්‍රමාණයක් රට වහලා තියන්න සිද්ධ වුණා. ඉතින් මේ තත්ත්වෙත් එක්ක ඔබතුමා හිතනවා නම් මේ විශ්‍රාමික වැටුපෙන් රුපියල් 600ක් අරගෙන, ඒ කියන්නේ 70ට වැඩි ඉතාම සුළු පිරිසක් ඉන්නේ. ඒ පිරිසෙන් මේ රුපියල් 600ක් අරගෙන ඒක රටේ ආර්ථිකය නගා සිටවන්න ගන්න පුළුවන් කියලා වෙලාව මං හිතන්නේ එතනම ඔබතුමාගේ ප්‍රශ්නය තුලම උත්තරේ තියෙනවා කියන එක තමයි විශේෂයෙන්ම අපිට මෙතනදී කියන්න තියෙන්නේ. ඒ වගේම ඊළඟ කාරණේ විදිහට අපි දකිනවා, ඔබතුමා කිව්වා 2016න් පස්සේ විශ්‍රාම වැටු විෂමතාවය. දැන් 2016 අපි දන්නවා වැටු රුපියල් 10,000ක් යහපාලන ආණ්ඩුව ජනතාවට පොරොන්දුවක් දුන්නා 2015 රුපියල් 10,000ක වැටු වැඩි කිරීමක් කරනවායි. එහෙම තමයි එතුමලා බලයට ආවේ. ඒ අසීමිත බොරු ප්‍රමාණයක් කියලා බලයට ආපු රජයක් විදිහට 2015 ගරු කථානායකතුමනි එහෙම බලයට ඇවිල්ලා මේගොල්ලෝ වැටි වැඩි කිරීම කරේ රුපියල් 2500. දැන් 8.2 ආර්ථික වර්ධනය වේගයක් තිබ්බ රටක් බාර දුන්නහම ඒ වෙලාවේ රුපියල් 10,000 වැඩි කළා ඒක විශ්‍රාම වැටුපට එකතු කරන්නේ නැතුව රුපියල් 2500 ගානේ කඩලා එල්ලලා මහජනතාවට දුන්න පොරොන්දු ඉෂ්ට කරන්නේ නැතුව දැන් අපෙන් අහනවා මේ ප්‍රශ්නේ. නිසා රජයක් විදියට රාජ්‍ය සේවකයා ශක්තිමත් කරලා තියෙනවා අපි, රාජ්‍ය සේවය පුළුල් කරලා තියෙනවා අපි. ඒ වගේම ඔබතුමාලා 2016 අලුතෙන් බඳව ගන්න රාජ්‍ය සේවකයාට විශ්‍රාම වැටුපක් ලබා නොදෙන තැනට අයවැයෙන් ගෙනාපු යුගයක් තිබ්බා. ඒ යුගයට තිත තියලා අපි 2015න් පස්සේ හිට උපාධිලාභීන් සියලු දෙනා 2015, 16, 17, 18, 19 60,000කට ආසන්න පිරිසක් රජයට බඳව ගත්තා. ඒ අයට අපි විශ්‍රාම වැටුප් ඒ සියල්ල ලබා දීමේ වගකීම අපි බාර අරගෙන තියෙනවා. ඒ බාර අරගත්ත විතරක් නෙමෙයි ඔබතුමාලා අර 2500 එල්ලලා 2015 දුන්න බොරු පොරොන්දු වෙනුවට අපේ ආර්ථිකයේ ශක්තිමත් වෙන කරගෙන අපි ඒ අය වෙනුවෙන් ඒ මුදල් ටික ලබා දෙන්න කටයුතු කරනවා කියන එක විශේෂයෙන් අපි මේ ලායේදී සිහිපත් කරනවා ගරු කතානායකතුමා. ඔබතුමා අවධානය දෙන්න ඇති කියලා මම හිතනවා. ප්‍රශ්නට උත්තරේ දුන්නා. ඔබතුමා දුරකථනේ නෙහිටි. ඔබතුමා දුරකථනේ නෙහිටි ප්‍රශ්නට උත්තරේ දීලා තියෙන. මොකද්ද ප්‍රශ්නේ තවත්? ඔබතුමා ප්‍රශ්නේට උත්තරේ දුන්නා. තව මොකද්ද මං කියන්නේ? ඔව්.
ගරු කථානායකතුමනි. මම අහපු ප්‍රශ්නෙට ඔබතුමා ළඟ තියෙන මේ ප්‍රශ්නේ පිටපතක් මොන නීතිය යටතද ඔබතුමන්ලා මේ වගේ තීන්දුවක් ගත්තේ? චක්‍රලේඛය නිකුත් කරලා සති දෙකක් ඇතුළත චක්‍රලේඛය කියවලා කැමැත්ත අකමැත්ත පළ කරේ නැත්නම් ආපසු හැරවිය නොහැකි. දැන් ඔබතුමා අවධානය යොමු කරන්න.
ඔව්.
හැරවිය නොහැකි ඉන්දුවක් හැටියට කොහොමද ඔබතුමන්ලා ඒව නිකුත් කරන්නේ? මොන වගන්තියට අනුකූලද? ඔබතුමන්ලාට නෛතික අයිතියක් තියෙනවද විශ්‍රාමිකයාගේ කැමැත්ත අකමැත්ත ලබාගන්නේ නැතුව ප්‍රථමයෙන් මේ වගේ තීන්දුවකට යන්න? දැන් 600-400 කපා ගැනීම ඒ විශ්‍රාමිකයාගේ කැමැත්ත මත කරා නම් ඒක කිසි ගැටලුවක් නැහැ. එහෙම නෙවෙයි. මේක ඔබතුමන්ලා තීන්දුව කරලා මෙහෙම කප්පාදුවක් කරනවයි කියලා ඒක කියවන්නත් ඕනේ විශ්‍රාමිකයා. කියවලා සති දෙකක් ඇතුළත දැනුම් දෙන්නත් ඕන. එසේ නොකළහොත් ඒක කැමැත්ත පළ කරාසේ ආපහු වෙනස් කරන්නට බැරි තීන්දුවක් හැටියට තීන්දුව ගන්නවා. ඒ ක්‍රමවේදය වැරදි ඇමතිතුමා. ඒ පිළිගන්නේ වැරද. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. කරුණා කරලා මේ වගේ කාර්යයක් ඉෂ්ට කරනකොට විශ්‍රාමිකයාගේ කැමැත්ත අරගෙන අනුමැතිය අරගෙන ඒ කටයුතු කරන්න. ඒක අපි කරන එකම දේ. නැතුව අග්‍රහාර රක්ෂණ ක්‍රමය, ඒ වැඩපිළිවෙල, ඒකේ ප්‍රතිලාභ, එයින් ලැබෙන සහන ගැන ඒක ගැන වාද විවාදයක් නැහැ. මේ කරපු ක්‍රමය ගැන තමයි අපිට තිබෙන්නේ ලොකුම ගැටලුව සහ ලොකුම ප්‍රශ්නය. ඒ වගේ මම ඔබතුමන්ලාට කියන්න කැමතියි, ඔබතුමාට කියන්න කැමතියි, මම මීට පෙරත් ප්‍රශ්න කීපයක් ඇහුවා. ඒ තමයි විශේෂයෙන්ම විශ්‍රාම වැටු ඌනතාවයේ විෂමතාවය විසඳන්නට අපි ගත්තු පියවර ඔබතුමන්ලා ආපු හැටිය මේක නතර කරා. එයින් මං හිතන්නේ විශ්‍රාමිකින් 120,000කට වැඩි ප්‍රමාණයක් දල වශයෙන් අසහනයට පත් වෙලා තිබෙනවා. ඒ ඌනතාවයේ පියවන්නට අඩුම ගානේ මේ අයවැයෙන්වත් කටයුතු කරනවද කියන එකටත් උත්තරයක් දෙන්න.
විපක්ෂ නායකතුමා, ඒකටත් මම පිළිතුරු දුන්නා. ඔබතුමා දුරකථනයේ හිටපු නිසා තමයි ඒකට ඇහෙන්නේ නැතුව ඇත්තේ. මම ඒ ප්‍රශ්නෙටම උත්තරේ දීලා ඉන්නම්. දැන් ඔබතුමන්ලා බලයට ආවේ නෑ, ඔබතුමාලා බලයට ආවේ 2015 රුපියල් 10,000ක් දෙනවයි කිය. මම ඒකෙන් ඊළඟ ප්‍රශ්නේ දෙන රුපියල් 10,000ක් දෙනවයි කිය. ඒකල ඔබතුමාලා පොරොන්දු ඉෂ්ට කෙරුවද? නැහැ. ඔබතුමාලා ඒක කොටස් හතරකට කඩලා රුපියල් 2500 බැගින් දීලා ඉන්පස්සේ ඒ රුපියල් 10,000ම විශ්‍රාම වැටුප හිමිකම ඔබතුමාලා කිව්වා 2020 අපි ගෙවනවායි කියලා ඡන්ද පොරොන්දුවක් විදියට දුන්නා. එතකොට ගරු කථානායකතුමනි, ඒ දුන්න පොරොන්දුව ජනතා විශ්වාස නොකරන හින්දානේ යහපාලන රජයත් ඔබතුමාත් ප්‍රතික්ෂේප කළේ. එතෙන්දී ඔබතුමාම දන්නවා අය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ, අය අපතුවේ හංගන්න දෙයක් නැහැ. මං හිතන්නේ පුංචි දරුවෙකුටත් තේරෙනවා මේ කොවිඩ් වසංගතයත් එක්ක ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා ගරු කථානායකතුමනි. ඒ ආර්ථික ප්‍රශ්නේදී ඔබතුමා ඔය කියන ලක්ෂයක් වෙච්චේ පිරිස වෙනුවෙන් රාජ්‍ය සේවකයා විශ්‍රාමිකයා රැකබලාගත් රජයක් විදියට ඉදිරි අයවැයකදී ඒ විසඳුම අපි ලබලා දෙනවා. ඒක කොයි අයවැයෙන් ඒ විසඳුම දෙනවද කියන එක කඩිනමින් තීන්දු කිරීම ආණ්ඩුවක් විදියට අපි කරනවා. ඊට වැඩි ඒකට මට පිළිතුරක් නැහැ ගරු කථානායකතුමනි.
කථානායකතුමනි, අපි පිළිගන්නවා කෝවිඩ් එක්ක ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙලා තිබෙනවා. නමුත් ඔබතුමන්ලා සතුව තිබෙන සීමිත සම්පත් ඒවා යොදවන්නට ඕන ප්‍රමුඛතාවයක් තුල මම අහන්න කැමතියි ඔබතුමාගෙන් අර පරාක්‍රම සමුද්‍රයේ වැව් බණ්ඩකේ ඇවිදින mantīru වලට ඔබතුමන්ලට මුදල් දෙන්න කරන්නට සල්ලි තියෙනවා. මේ රටේ තවත් වැව් බණ්ඩවල ඇවිදින mantīru හදන්න සල්ලි තියෙනවා. දැන් මේ විශ්‍රාමිකයාගේ මේ විශ්‍රාමයට ඌනතාවයට මුදල් නැහැ. ඒකට සල්ලි නැහැ. ඒකට කොවිඩ් අර්බුදය. ඒකට මූල්‍ය අර්බුදය. ඒකට ආර්ථික අර්බුදය. මොනවද මේ විහිළු? ඇවිදින mantīru වලට සල්ලි තියෙනවා. දැන් ඔබතුමාගේම දිස්ත්‍රික්කයේ දන්නනේ ගෞරවනීය මහා සංඝරත්නය කොච්චර විරෝධතා දැම්මද? මම දන්නවා ඔබතුමා නම් පක්ෂයි ඇවිදින mantīru හදනවට. පරාක්‍රම සමුද්‍රයේ ලැබුම්ටේ. ඒකට සල්ලි තියෙනවා නම් ඇයි මේ විශ්‍රාමයට පූර්ණතාවයට සල්ලි නැත්තේ? ඇයි මේ ආණ්ඩුව ප්‍රමුඛතාවය හඳුනා ගන්නේ නැත්තේ? 151,000ක් ඉන්නවා. ඊට වැඩිය වැඩි ප්‍රමාණයක් ඉන්නවා අපේ රටේ විශ්‍රාමිකයින්.
අරු විපක්ෂ නායකතුමා
මේ වගේ තුන්වෙනි පන්තියේ කුඩම්මගේ සැලකිල්ල ලබා
දෙන්න. අරු විපක්ෂ නායකතුමා දැන් පැය භාගයක් ගත්ත මේ ප්‍රශ්නෙට කරුණාකරලා ප්‍රශ්න දෙකක් කතා කරලා උත්තර දෙන්න.
උත්තර දෙන්න දැන් කියලා ඉල්ලා සිටනවා. මං හිතුවේ නෑ ඔබතුමා මෙච්චර පටු විදියට අදහස් දක්වයි කියලා. අයිතු ඔබතුමා ඊට වැඩිය පුළුල්ව හිතන තරුණ දේශපාලඥයෙක් විදියට පරිණත එකක් තමයි එදා ඔබතුමාගේ පියාගේ තිබ්බ දැක්මක් මේ රටේ අලංකාර වෙන්න ඕන ඒ වගේම ආර්ථික වශයෙන් නැගිටින්න නම් ගමට පහසුකම යන්න ඕන කියලා. දේශපාලනික වශයෙන් අන්තපක්ෂග්‍රාහී කීප නමක් වහන්සේලා මේ සම්බන්ධයෙන් විරුද්ධතාවයක් යම් කඩාකප්පල්කාරී කණ්ඩායමකගේ අවශ්‍යතාවයට දැක්වුවට
එමෙතුමා කෙටි උත්තරයක් දෙන්න
ඕනේ. ගොනරුව දිස්ත්‍රික්කයේ අතිබහුතරයක් මහා සංඝ රත්නය ගොවි සංවිධාන මහ ජනතාව මේකට එකඟයි. මම ඒක ඕනනම් පරාක්‍රම සමුද්‍රයේ නෙමෙයි මුළු පොළොන්නරුවටම මහ ජනතාව ගෙනල්ලා පෙන්වන්නම් ඉදිරියේදී. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි ඔව් ඒ වගේම තමයි මම හිතනවා මේ වගේ අඥාන ප්‍රශ්නයක් අහන්න නැති එක හොඳයි. ඊළඟ කාරණේ තමයි මෙතනදී විපක්ෂ නායකතුමනි මේ පරාක්‍රම සමුද්‍රයේ සංරක්ෂණයක් වෙන්නේ. වේල සංරක්ෂණයක් වෙමින් තමයි මේ අලංකරණය සිද්ධ වෙන්නේ. එය ආර්ථික වශයෙන් විශාල ප්‍රගතියක් ලබා ගන්න කාරණයක් වෙනවා. ඒ වගේම තමයි එතුම ඇහුව පළවෙනි ප්‍රශ්නෙට මම නැත්තම් මගහැරියා කියයි
උත්තර දෙන්නේ. දෙන්න ඉක්මනට දීලා ඉවර කරන්න.
නායකතුමනි එතනදී
මම
කියන්නේ ඔව් මෙතුමා මොකද එකම දෙයට මම දැන් මේ දෙවෙනි උත්තරේ නැවත දෙන්න වෙලා තියෙන්නේ. එතුමා කියනවා මේ රක්ෂණ ක්‍රමය හොඳයි. ක්‍රමවේ මේ ගෙවන දීමනත් හොඳයි. ඉතින් එහෙනම් මොකද්ද ප්‍රශ්නේ?
හරි.
කොට අපි මෙන්න මෙතනදි කියලා තියෙනවා මේ විශ්‍රාමිකයින් වෙනුවෙන් මේ සම්බන්ධයෙන් සති දෙකක් තුල දැනුම් දීමක් කරන්න කියලා. ඉතින් එහෙමනම් අපිට තියෙන මේකේ කාලය දිගු කරන්න. ඉතින් මේක මහා ප්‍රශ්නයක් නෙමෙයි. මේක සංශෝධනය කළා ඒ විශ්‍රාමිකයින්ට ඒ අයිතිය ලබලා දෙන්න එතුමලට කරන්න බැරි වෙච්ච වයස 70ට වැඩි ඒ විශ්‍රාමික නිලධාරීන් වෙනුවෙන් අපි විශ්‍රාම වැටුප ලබා දෙන්න කටයුතු කරනවා.
හරි බොහොම ස්තුතියි. ප්‍රධාන වැඩ කටයුතු කරු විපක්ෂ නායකතුමා ඔබතුමා දැන් ඇති තරම් කාලය නාස්ති කරා.
විනාඩියක් දෙන්න.
මොකද්ද?
මම බොහොම සරල යෝජනාවක් කරේ. මම කරපු යෝජනාව තමයි ඇයි මේ දේ කරන්නට පෙර විශ්‍රාමකින්ගේ කැමැත්ත අකමැත්ත විමසන්නේ නැතුව ඇයි මේ දේ කරේ කියන එක මම අහන්නේ. ඒකට උත්තරේ
දෙන්න.
මේ කතානායකතුමනි මේ අය ඉල්ලීම් දිගින් දිගටම කෙරුවා අග්‍රාහාර රක්ෂණය වයස 70ට වැඩි අයට ලබා දෙන්න කියලා. මේ අය දිගින් දිගට ඉල්ලීම් කරා උද්ඝෝෂණත් කරා. ඒ ඉල්ලීමට තමයි අපි ප්‍රතිචාර දැක්ුවේ.
හරි.
ඉතින් මේ 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 කාරණය සම්බන්ධයෙන් ඔබතුමා මේ
මාධ්‍ය
සම්දර්ශනයක් තියන්න හදන්නේ.
හරි හරි දැන් ඔතනින් නතර කරා. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී
ගරු කතානායකතුමා අංක 150 ඉදිරිපත් කරනවා.
දෙවෙනි වර කියවීම කවදාද?
පුද්ගල නාශක බිම්බෝම්බ භාවිත කිරීම, තොග රැස් කිරීම, නිපදවීම සහ පැවරීම තහනම් කිරීම සහ ඒවා විනාශ කිරීම පිළිබඳ සම්මුතිය ක්‍රියාත්මක කිරීම සඳහාද ඒහා සම්බන්ධ හෝ ඊට අනුශාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම සඳහාද වූ පනත් කෙටුම්පත්.
දෙවෙනි වර කියවීම කවදාද?
හෙට දිනේ.
අංක 2
එක ඉදිරිපත් කරන කර කතානායකතුමනි
අධිකරණ සංවිධාන සංශෝධන 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි.
දෙවැනි වර කියෙම කවදාද?
හෙට දිනේ කර කතා නැතුණේ.
පාර්ලිමේන්තුවේ සභානායකතුමා පාර්ලිමේන්තු කටයුතු යෝජනා
අංක 3 යෝජනාව ඉදිරිපත් කරන කර කතා නැතුණේ.
සභාව එකඟද?
හායි.
උද්දීකපති වෙන මැතිතුමාගේ යෝජනාව
ගරු කථානායකතුමනි, සහන ප්‍රජා සංවර්ධන පදනම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරමි.
යෝජනා විශ්ලේෂණය කරන්න.
ඒ යෝජනාම විශ්ලේෂණය කරගන්න.
හරි, ගොමුසුතී.